හොඳයි පින්වත්නි, කාට හරි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා.
පුතිරාණ වීර අපේක්ෂීමක් කර තිබෙන ඔබගේ ධර්ම ගැටලුවක කේන් ඉදිරිපත් කරන්න.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඒ ස්වාමීන් වහන්සේ යනු බලුත් බුද්ධජාන වහන්සේ අපිව අරගෙන යන්නේ මේ මනුෂ්‍ය ලෝකේ මිනිස්සුන්ට භුක්ති විඳින්න පුළුවන් පුදුම සැහැල්ලුවකට හා නිදහසකට කියලා කිව්වොත් ඒක නිවැරදි නේද ස්වාමීන් වහන්සේ?
සම්පූර්ණයෙන්ම නිවැරදි. කියවක තව පැත්තකින් කියන්න පුළුවන් පුදුමාකාර මානසික නිරෝගී බවකට තමයි අරගෙන යන්නේ. ඉතින් අපි මෙතෙක් බොහොම ආතතිගත වෙලා හිත පටලවගෙන නැති ලෙඩ දාගෙන තමයි ඉඳගෙන තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ අපේ හිත නිරෝගී කරනවා. ඒ නිරෝගී බව දක්වා අරගෙන යනවා. ඒ නිසා රහතන් වහන්සේ ගැන පමණයි බුදුරජාන් වහන්සේ කියන්නේ සම්පූර්ණ මානසික නිරෝගී තාවයක් භුක්ති විඳින දැනත්තෙක් වශයෙන්.
එහෙමයි සන්.
දොස්තර කෙනෙක් හින්දා ඒ විදිහට ඉුවේ. ඒ නිසා ඒ මානසික දැන් ඔය රෝග සූත්‍රය කියලා හැම සූත්‍රයක් කෙනා එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. මේ ලෝකේ සමහර ලාවට ඉන්නවා අපි තුමු සතියක් බොහොම කායික නිරෝගීව ගත කරන මිනිස්සු ඉන්නවා. සමහරට මාසයක් කිසි ලෙඩක් දුකක් නැතුව කායික නිරෝගී බවක් අත්දකින කෙනෙක් ඉන්නවා. සමහර විට අවුරුදු ගාණක් වුණත් ඔය බක්කුල මහරහතන් වහන්සේ වගේ අවුරුදු ගාණක් වුණත් කායික නිරෝගී බවක් සහිතව ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් පෙර පින්නට ඉන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේලා හැර කිසිම කෙනෙක් පූර්ණ වශයෙන් කිසිම චේතසික රෝගයකට බඳු නොවි ඉන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් අපි ඉස්සරහට යන්න අපි තුල මේ මානසික සමතුලිතතාවයක්, මානසික නිරෝගී බවක්, මානසික සැනසීමක්, සැහැල්ලුවක්, ආතතියෙන් තොරවීමක් තමයි එහෙනම් අපි පොඩ පොඩ අත්දකින්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, වහන්සේලාට පින් සිද්ධ වෙන්න අපිට සෑහෙන ඉලෙක්ට්‍රික් විවේක ස්වභාවයක් ඇති කරගන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. මට කැන්සර් එකක් හැදිලත් මට සෑහෙන උපකාරයක් වුණා. ඉතින් මම වහන්සේලාට ගොඩාක් පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ
ප්‍රේමන්දේ
ඊළඟට හොම් ගැටලුව චම්පිකා වත්නායක ඉදිරිපත් කරන්න පුළුවන්.
එතුමන් සරණයි ස්වාමීන් වහන්සේ. එතුමන් සරණයි ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි.
සරණයි ස්වාමීන් වහන්සේ. මම දැන් අවුරුදු 3කට වැඩි කාලයක් ඉඳලා භාවනා කරනවා. දැන් මා කිය මා බහය අතක්
පොඩ්ඩක් ඉන්න. මම මේ මෙතන පොඩි ප්‍රශ්නයක් ඇතිලා මාව අයින් වුණා මේකෙන්. පොඩ්ඩක් ඒ ප්‍රශ්නේ නැවත ඉදිරිපත් කරන්න.
හොඳයි. භාවනාව කරද්දී අර ඉතර නම් ඉතින් සීතල රස්නේ ගොරෝසු තද ඒ වගේ දේවල් දැනුණානේ. දැන් එහෙම නෑ. දැන් නිකන් ටිකක් වෙලා භාවනා කරද්දී යටිපතුල ගෑවෙන බවක් දැනෙන්නේ නැහැ මට. ඒ වුණාට පපු ප්‍රදේශ වගේ දැනෙනවා මට මොකක් හරි ඉතින් ඇතිලෙනවා වගේ. ඉතින් ඒක දැනෙනවා, ඉතර දැනෙනවා විතරයි.
හරි.
කකුල ගෑවෙනවා කියලා යටාදිය තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. පිට පිටේ තියෙන දේවල් දැක්කට ඒවා මේ හිත තේන්නේ නැහැ. ඒ වගේ නෙවෙයිත් නෑ. නිකන් පේනවා විතරයි.
හරි. හැබැයි දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.
දැන්
මෙහෙමයි. දැන් තවත් පැත්තක් තියෙනවා. දැන් උතන ඔය தත්ත්වයට ආවේ අපි හොඳට මේ දැනිච්ච දේවල් වල, දැකපු දේවල්, දැනුණ දේවල් වල හොඳට ඒකේ යථා ස්වභාවය තේරුම් ගත්ත නිසාද කියන එක ගැන පොට්ටක් ඉතින් තමන්ම බලන්න ඕනේ. ඒ කියන්නේ අපි තුල ප්‍රඥාවක් අවදි වුණාම ඇතිවෙච්ච தත්ත්වයක් නම් වරදක් නැහැ. මොකද අපි දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන විදිහට දේවල් වල යථා ස්වභාවය හොඳට වැටහුණා නම් එතුලින් විරාගයක්, අධහැරීමක්, නිබ්බිදාවක් පහළනවා කියන එක ධර්මතාවක්. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි සමහරවිට නිකන් අර හිතේ කම්මැලිකම නිසා ඔහේ අත්හැරලා දාන ගතියක් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඉඳි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මෙයාට හොඳ අවබෝධයක්, ප්‍රඥාවක් වැඩිච නිසාද මේ දැන් මේ දේවල් ඇසුරු නොකර යා තනියෙන් ඉන්න හදන්නේ කියන එක ගැන තමන් තමයි පොඩ්ඩක් බලන්න වෙන්නේ.
හොඳමයි ස්වාමීනි. දැන් මට මුලදී අර ගොරෝසු තද කාලයක් මේ විදිහට මේ හැම දෙයක්ම දැක්කා ස්වාමීනි. හරි. මේ දේවල්ම එක දැක්කා. ඊට පස්සේ තමයි කාලෙන් කාලෙට අර නිකන් යන්තම් ගෑවෙනවා වගේ දැනුණා. ඊට පස්සේ දැන් මේ ඊපෙටස නිකන් කොප්ලක් නිකන් කොට වෙලාමගේ නිකන් මට නිකන් දැනෙන්නේ නැහැ කිත් නිකන්. ඒ වගේ දැනෙනවා ස්වාමීනි. ගෑවෙනවා දැනෙන්නේ නැහැ. පහම ළඟට නිකන් දැනෙනවා වගේ එකක් දැනෙනවා. හිතු කර්මු නැතුව ඇවිදලා අරයන්කේට වාඩි වුණාම මට ඒ වුණාට මේ වෙනතන ඉඳගත්ත ගමන් මුකුත් මරමුණු නැතුව අර ඉන්න පුළුවන් කිසිම මරමුණක් ගන්න නැතුව වගේ හොඳ වෙනවා. දැන් මේ ඊ පෙරදායි කියලා හිතනිකන් ඔය ඉන්නා වගේ හුස්මත් නැහැ ගත් නැහැ නිකන් ඔහෙ ඉන්නා වගේ ගතියක් තමයි ස්වාමීනක් මට දැනෙන්නේ. හොඳ වෙලාවක් යනවා හිත අර අනුසුතුමාවෙත් වගේ ගන්න ගොඩ වෙලාවක්
යනවා. නෑ එතකොට දැන් හිතියේ කොහෙද? හුඟ වෙලාවක් යනවා නම් අනිශ්චිත ස්වභාවයට ගන්න ඒ තාක් හිත කොහෙද තිබුණේ?
ඒක තමයි.
හිත මුකුත්ම නැතුව නිකන් ඉන්නවා කියන්නේම අනිශ්චිත තමයි ඒක.
ඔව් ඒක නිකන් උද්දීන් වගේ තමයි නෝ. ඒකට අරකට හිත ඇතුලෙම වගේ.
නෑ ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දැන් අදත් අපි කතා කළේ ඒකයි. ඒ කියන්නේ ගැඹුරකට ගිහිල්ලා මුකක්වත් අල්ලන්නේ නැතුව ඉන්නවා කියන එක සමාධියේ අනුග්‍රහයක් ලැබමින් අපි කරන වැඩක්. හැබැයි වැඩි ගැඹුරු සමාධිය වලට යන්නේ නැතිව කිසිවක් ඇසුරු නොකර කිසිවක් උපාදාන නොකර ඉන්නවා කියන එක හුඟක් වෙලාවට ප්‍රඥාව මූලික කරගෙන යන ගමනක්. ඒක අපිට යන්න තියෙන ඔන්නේ මේ දෙවෙනි එකට. අපි මහා ගැඹුරු සමාධියක උපකාරයෙන් දේවල් අල්ලන්නේ නැතුව ග්‍රහණය කරන්නේ නැතුව ඉන්නවා කියන එක තමයි ඉතින් ඇත්තට මුලින් කෙනෙක් අත්දකින්නේ. හැබැයි ඒක තමයි ඒ සමාධිය තමයි දැන් ටික ටික නොගැඹුරු කරමින් මතු පිටට හිත ගනිමින් වීරය අඩු කරමින් ඉහිල්ලා ගැඹුරු සමාධියක් නැතිව නිකන් ඔහි ඉන්නකොටත් හිතේ මොකක්වත් අල්ලපු ගතියක් නැහැ. හිතේ මොකක්වත් බරක් නැහැ. හිතේ සංඥාවන්ගේ නිරූපණයක් නැහැ. හිත සංස්කරණ කරන්නේ නැහැ. ඔන්න ඔය පැත්තට තමයි ගන්න තියෙන්නේ.
එහිමයි ස්වාමීන් වහන්සේ
හිත සංස්කරණ කරන්නේ
නැහැ.
ඔව්.
කැම්පරකට
යන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. අන්න සරි. ඒක වැරදි. ඒ කියන්නේ එහෙම අපි අනිවාර්යෙන් සමාධියකට යා යුතුයි කියලා අපි එහෙම මේකක් දාන්න අවශ්‍ය නැහැ. දැන් ඉන්නෙම සමාධියක තමයි. දැන් අපි ඔය සමාධියට දීපු අර්ථකථනවල තමයි දැන් වෙනස්කම් කරගන්න සිද්ධ වෙන්නේ. දැන් අපි ඉස්සර සමාධියට අත්කතනයක් දෙනවා. ඔන්න මුළු ලෝකෙම අයින් වෙලා අරමුණක් අස්සට රිංගගෙන හරියට නිකන් තමන් හදාගත්ත ගුහාවක ඉන්නවා වගේ ඉන්නවා. ඉතින් ඒකෙත් සමාධියක් තමයි තියෙන්නේ. යම්කිසි සුවයක් ඒකේ තියෙනවා. ලෝකෙන් ඈත් වෙලා සිටීමක් තියෙනවා. නමුත් දැන් ඒක නෙමෙයි මේ කතා කරන්නේ. දේවල් ලෝකෙ නැතුව නෙමෙයි. නමුත් හිතට උවමනාවක් නැහැ. ලෝකේ දේවල් තියෙනවා. හිතට උවමනාවක් නැහැ. හිත කැමති විවේකයෙන් ඉන්න. රූප පේනවා හැබැයි හිත ගිහිල්ලා ඒවැ පැටලෙන්නේ නැහැ. සද්ද ඇහෙනවා හිත ගිහිල්ලා ඒවැ පැටලෙන්නේ නැහැ. ගඳ සුවඳ රස ස්පර්ශ දැනෙනවා හිත ගිහිල්ලා හැබැයි ඒවැ පැටලෙන්නේ නැහැ. හිතටත් සිතුවිලි එනවා ඉඳලා හිටලා හැබැයි ඒගොල්ලෝ ඉක්මනටම යනවා. මොකද හිත ඒවත් එක්ක වැඩි මිත්‍රශීලීකම් ඇඟලුම්කම් පවත්වන්න යන්නේ නැහැ. හිත කැමති විවේකයෙන් ඉන්න. හිත කැමති මේ බාහිර දේවල් කෙරෙහි විරාගයක් පවත්වන්න. ඉතින් ඔන්න ඔය தත්ත්වය තමයි වර්ධනය කරන්න තියෙන්නේ. ඉතින් එතකොට සමාධිය නෙමෙයි මෙතන මේ ඒ ගැඹුරු සමාධිය නෙමෙයි මෙතන විශේෂණ අගය කරන්න තියෙන්නේ. මේ හිතේ තියෙන ස්වාභාවික පැහැදිලි සරල විවේක ස්වභාවය එහෙම නැත්නම් කිසිවක් ඇසුරු නොකරන ස්වභාවය, නිදහස් ස්වභාවය, ඒ වගේ පැතිලින් තමයි මේක අගය කරන්න තියෙන්නේ.
මම කලින් වාස්ත එහෙමම තමයි වෙනකොටල මං හිතයක් කලුවරට වගේ වෙලා නිකන් අදට මොකෝ හිත හෙල්ලින් නැති ගතියක්
වෙන්න තිබුණා. ආ ඒව එපා. හොඳයි.
මම මොකද කරන්නේ? දැන් කියනවා වගේ හැංගීමකින් තමයි සමිනාත් කියන්නේ.
හරි. කමක් නැහැ. දැන් තත්ත්වය හොඳයි. එහෙම ඉන්න. මතු පිට ඉන්න. හිතට ගිහිල්ලා පොඩ්ඩක් සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. අවශ්‍ය නම් හිත යනවා නම් හෙල් කමක් නෑ. ඒක තමයි බොහොම ප්‍රකෘතියෙන් සිහියෙන් ඉන්න හිතට නිදහසේ ඉන්න දෙන්න. කැමතිනම් ගිහිල්ලා පොඩ්ඩක් තියනවා නම් පරණ දේවල් එතකොට පැටලෙවි. පැටලුනහම තමයි අපිට කෙලෙස් හඳුනගන්න අවකාශයක් ලැබෙන්නේ. නැතුව අපි ගැඹුරු සමාධියේක කළුවර කාමරයකට වෙලා හිටියයි කියලා කෙලස් පේන්නේ නැහැ.
එහෙමම තමයි ස්වාමීන් වහන්සේ. මම ඉතින් හිතලා තමයි මොනවාරි ඉතියා පානවා මොනවද මගේ හිතට එන්නේ කියලා.
නෑ නෑ එහෙමත් එපා. නෑ එහෙමත් එපා හැබැයි. නෑ එහෙමත් එපා. කියන්නේ හිතලා කෙලස් දාගන්න යන්නත් එපා. ඉතින් මේ වෙලාවෙදී ඇත්තටම ඉඳගෙන ඉන්නවට වඩා හොඳයි වෙන කාර්යයක නිරත වෙනවා. ඒ කියන්නේ යම් කටයුතු අපිට තියෙනවානේ ඒ කටයුත්තක නිරත වෙනවා. එතකොට කොහොමද හිත හැසිරෙන්නේ? අපි තුමු අපි තව කෙනෙක් එක්ක මොනා හරි දනුදෙනුවක් කරන්න තියෙනවා. ඒක හිත මොකද කියන්නේ? හිත යාගෙන ප්‍රසාදයෙන් ඉන්නවද? අප්‍රසාදයෙන් ඉන්නවද? එයත් එක බැඳිලා ඉන්නවද? එයත් එක ගහගන්න යනවද? එයාගේ පරණ වෙච්ච දේවල් මතක් කරනවද? එයා එක නැත්තම් ඇලෙන්න යනවද? බැඳෙන්න යනවද? එතන ලොකුවට පුජ්‍යල භාවයක් හදා ගන්නවද? ඔන්න ඔය වගේ මේ සාමාන්‍ය දිනදා ජීවිතයේ තමයි අපිට කෙලස් ටික හඳුන ගන්න බොහොම පහසු.
එහෙමයි
ස්වාමීනි. ඔව්. පරයන්කේදී කෙලස් පේන එකක් නැහැ.
මොකද
පේන. ඔව්. පරයන්කේදී ඉතින් අපි පටිතද කරගෙන වැඩි.
ඔව්.
ඒකයි.
හොඳයි ස්වාමීනි. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
දරුවන් සම්බන්ධයි. ස්වාමීන් වහන්ස පර්යාංක පිටති මගේ සාමාන්‍ය ජීවිතයේදී මම මේ සිටිනෙම කයත් එක්කමයි වැඩ කරනවා නේද? සිතත් එක්කමයි. දැන් සිත පිටට අතීතයට ගියෝ හරි මහන්සි ස්වාමීන් වහන්සේ. හ්ම්. සිත කැමති මේ වර්තමාන මොහොතේම ඉන්න.
හරි.
එතකොට දැන් මම ගොඩක් කාර්යබහුල මවක්, තරුණ දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. නමුත් හරිම විවේකයි වගේ නමුත්.
හ්ම්. හොඳයි.
කාර්ය ඔක්කොම කරනවා. ඒ වෙලාවට ටිකක් එනම් පරිසරයේ හිත යොමු කරොත් මේ වගේ පරිසරයක් නිකන් අර අත්විඳින්න නෑ වගේ එච්චරම ලස්සනයි වගේ එක.
හ්ම්. හොඳයි. වරදක් නැහැ.
මම මුහුත්තේ මෙහෙම ඉන්නේ ස්වාමීන් වහන්සේ.
හොඳයි. වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. ඉතින් වෙනත් වචන වලින් කියන්න තියෙන්නේ කය සමහර විට දුවනවා. හැබැයි හිත නතර වෙලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි.
මේක එක මං අවිදින්නත් බැරුව හිටිය කාලයක් අර. එතකොට ඔබ වහන්සේ මට අවුරුදු දෙකකට කලින් අවවාදයක් දුන්නා අතීතයට යන්න එපා කියන එක. ඒක මට නිකන් අර පණිවිඩයක් ආවා වගේ. මම වර්තමාන මොහොතමයි ඉන්නේ. අතීතයට යන්නෙම නෑ ස්වාමීන් වහන්සේ. මගේ අර ඇවිදින්න බැරි ගතිය ඒක මම හිතන්නේ වගේ දිනුන කෙලෙස් වෙන්නේ නැති මං. හරි ඇක්ටිව් මම දැන්. දැන් මට හිතත් එහෙමයි.
හොඳයි. දෙකට කරගෙන යන්න. දිගට කරගෙන යන්න බලන්න කොහොමද හිත තවදුරටත්
දෙකීමක් ආව ස්වාමීන් වහන්සේ මම
හරි
එතකොට මම භාවනාවෙන් පිට ඉන්න මොහොතක වතුර බින්දුවක් නිකන් ශරීරයට ඉස්සා වගේ එක දැනුනේ හැබැයි එතන කය තිබුණෙත් නැහැ සිතටයි කයටයි දෙකටම විසි වුණා කියන එක වගේ මට සතියෙන් දැනුනේ ස්වාමීන් වහන්සේ එක සක්කාලයක එහෙමම නැති වුණා ඒක මම නිකන් සාමාන්‍යයෙන් ඇවිදගෙන ඉන්න වෙලාවක උනේ ඒ දෙකම එකට බිඳුන කියන එක තේරෙන සිතයි කයයි දෙකම ස්වාමිනාස එක මට ඔබ වහන්සේගෙන් අවවාදයක් තෝරන ඔබ වහන්සේට නිදුක් නිරෝගීම වේවා ස්වාමිනාස බොහොම සතුටින් ඉන්නවා ස්වාමිනාස
හොඳයි හොඳයි තේරුවන් සරණයි ඉතින් يعني දේවල් ඇති වෙලා නැති වෙලා යන එක ඉතින් අපිට ආයිත් පෙනෙන්න ඉඩ තියෙනවා ඉතින් ඒකේ වැරද්දක් නැහැ වැදගත් වෙන්නේ අර හිතේ පැන නගින කෙලෙස් තේරුම් අරගෙන ඒවට අනුග්‍රහ කරන්න යන්නේ නැතුව ඒවට තවදුරටත් වහල් වෙන්නේ නැතුව මේවා කෙලෙස් බව තේරුම් අරගෙන හිමීට අතහරින්නයි තියෙන්නේ. එතකොට අර හිතේ විවේකයේ තමයි පොඩ පොඩ තහවුරු වෙන්න ගන්නෙ. හොඳයි. හොඳයි. පෙරවන් සන්නයි.
ඊළඟට අහම් ගැටලුව සන්ධ්‍යා මිරිහානට පාත් කරන්න ගෞරවණීය අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මම මේ ඔබ වහන්සේගෙන් ගැටළු දෙකකට මේ කමතහව බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම මගේ සිකුරාදා උදෑසන කමතහන් වාර්තාව ඉදිරිපත් කරනවා. පෙරවරු 3 3යි 50 4යි 50 සක්මන් භාවනාව 4යි 56 පරයන්තිය සක්මන් භාවනාව සක්මන් තයේ හිති සාමාන්‍යයෙන් දෙතුන් වරක් සීතල විදුලි දහරක් පාදයන්හි ඇතිවේ සිටිවිලි එයියි සිටිවිලි වල උදාසීන ස්වභාවයක් ඇත බොහෝ විට මේ වෙලාවේ පැමිණෙන්නේ සිටිවිලි ධර්මයට අදාළයි උදාහරණයක් ලෙස ධර්ම පොතක් ගත යුතුයි ධර්ම දේශනාවක් ඇසිය යුතුයි වැළිය පරයන්කය පරයන්කේදී කය අරමුණු කළ වහාම ඇති නැති කම්පණය දැනේ විශේෂයෙන්ම මේ දිනවල හිතෙහි මෙම කම්පණය දැනේ දෙමනුව කය සිරස්සතට හෝ සිරස්සතට ඉතා වේගයෙන් දෝලණය වෙනවා දැනේ හිස මිදුනේ සිට මධ්‍ය අක්ෂයක් වටා ඉතා වේගයෙන් මෙම දෝලණය වීම සිදුවනවා මෙනි දරා ගැනීමට ඉතා අපහසුයි ශාන්ත ගතියක් දැනේ මෙය අත්විඳින්නේ පර්යාංකයේදී පමණි ලහක් කහපාට එළියක් වැදී ඇති මෙන් දැනේ ඊට පසු ශුන්‍යතාවයට පැමිණේ මෙහි ටික වේලාවක් ඉන්න විට නැවත කය අරමුණු වේ කම්පණය වේ දෝලණය වේ නැවත ශුන්‍යතාවයට පැමිණේ පයයි විනාඩි 10ක් තුළ සෙවරක් මෙන් සැත්තය අධ්‍යක්ෂෙමි පර්යාංකයේ ඉඳීමේ නැවත වර්ධනයක් වෙමින් යයි සාමාන්‍ය ජීවිතයේදී කාර්යයන් කිරීමේදී නිරායාසයෙන් සිහිය පැමිණේ. සෑම අවස්ථාවකදීම ශරීරයේ ඇති නැති කම්පන ස්වභාවය දැනේ. මගේ පළවෙනි ගැටලුව පරියන්කේදී හෝ සාමාන්‍ය ජීවිතයේදී කම්පන අවස්ථාවන්හිදී එය නිරීක්ෂණය කිරීම පමණක් ප්‍රමාණවත්ද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියා සිහි කළ යුතුද?
හොඳයි, පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න. පඩකින් අපි ওই ප්‍රශ්නෙට උත්තර දීලා යමු. දැන් ඇත්තටම එක මුලින්ම කියන්න තියෙන්නේ ඔය දැනෙනවා නම් කම්පන ස්වභාවයන්, චංචල ස්වභාවයන් ඒක බොහොම සංසුන්ව ඇතුලේ කතාව සමනය කරගෙන අවධානයෙන් නිරීක්ෂණය කිරීම පමණක් ප්‍රමාණවත්. එහෙම නැත්නම් අපි මේක අතින් දාලා බලෙන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන අවශ්‍ය නැහැ. අපේ හිතේ අලුතෙන් විතර්කයක් පහළ කරගන්න යන්න එපා. මේ වෙනුවට මේ දේවල් වලට එයාගේ ඒවට ආවේනික ඒවට උරුම වෙච්ච අනිත්‍ය ස්වභාවය පෙන්눔 කරන්න ඉඩ දෙන්න. අපි මේ නිරීක්ෂණය හරහා තමයි අපි තේරුම් ගන්නෙ. අපි මේ කරන අනිත්‍යතාවයක්, අපි මේ බලෙන් පටවන අනිත්‍යතාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒවා යථා ස්වභාවයෙන්ම අනිත්‍යයි. ඒවා යථා ස්වභාවයෙන්ම අනිත්‍ය නිසා ඒගොල්ලන්ට ඒක පෙන්눔 කරන්න විදහා පෙන්වන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. විදහා දක්වන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. අපිට තියෙන්නේ මොන්දට නිශ්ශබ්දව ඒගොල්ලෝ ඒ කරන ස්වභාවයෙන් නැත්නම් ඒගොල්ලන්ගේ හැසිරීම දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. බලා සිටීම තුළ, මදහත් නිරීක්ෂණය තුළ, අපක්ෂපාතී නිරීක්ෂණය තුළ තමයි ප්‍රඥාව වැඩෙන්නේ. අනිත් එක තමයි දැන් ඔය මේ සමාධියක් ගැන කියනවා ඉඳගෙන ඉඳද්දී කරන අත්දකින. ඉතින් ඒක හැබැයි ඒ තරම් ඒකේ ඉන්නවට වඩා හොඳයි අර සක්මනට යන එක. දැන් අර ස්වභාවික ජීවිතයේදී අත්දකලා තියෙන ඒ කම්පන චංචල ස්වභාවයන් තේරුම් අරගෙන ඒක නිවැරදිව විපස්සනාවකට බඳුන් කරන එක වඩා සුදුසුයි. අර වගේ මේ වාඩි වෙලා ටිකක් ගැඹුරකට ගිනිහිල්ලා ඒකේ දැන් ඔය කියන එක කරකින ඒවා හරි මේ ඒ වගේ තත්ත්වයන් වලට ඊළඟට අර ඔළුවේ මේ බොහොම පදවීම් වගේ දේවල් එනේවා. ඒවා එච්චර සුදුසු නැහැ. ඒ නිසා පරයන්කය පොඩ්ඩක් අඩු කරන්න. පරයන්කය දැන් මේ වෙලාවේදී කරන්න ගියාම සමාධියට බර වෙනවා වැඩි. ඒ සමාධියට ඕන්ට වඩා ගත්තොත් සතිය පැත්තකට යනවා. සමාධිය ඉස්සරහට ඇවිල්ලා සමාධිය විසින් අපිව මැඩපවත් කරනවා. ඒ නිසා සමාධිය අඩු කරගන්න අවශ්‍යයි. හිඳ පරයන්කය කරන එක ටිකක් අඩු කරලා සක්මන වැඩියෙන් කරන්න.
මගේ ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ සෑමදාම මේ බුද්ධ වන්දනාවේදී පිරිත් සජ්ජානය කරමින් කරන්න ඕනේද? නැත්නම් දැන් මේ හැමලේම මේ වැඩේ මම කරන්නේ.
එතකොට ඒක විතරක් ප්‍රමාණවත්ද? ඔව්, ඒක ඉතින් අපිට තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කලේ ශ්‍රද්ධාවෙන් අපි දෙයක් අදහනවා. විශ්වාස කරනවා. පස්සේ ඒ විශ්වාසය ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක් මුලදී අපි අදහිල්ලක් තියෙන්නේ. මොකද අපිට තාම තේරලා නැහැ. අපි ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. ඒ නිසා අපි ලොකු ගෞරවයකින්, ශ්‍රද්ධාවකින්, භක්තියකින් කටයුතු කරනවා. හැබැයි පස්සේ දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අපිටම පොඩ තේරෙන්න ගන්නවා. එතකොට අර කිව්වා වගේ දැන් බුදුහාමුදුරුවෝ එකම තමයි එතකොට ඉන්නේ. මොකද ධර්මයේ හරහා තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ වක්කලී ස්වාමීන් වහන්සේට යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යම්සිකෙනෙක් ධර්මයේ දකිනවා නම් අන්න එයා ඒ නිවැරදි දැකීම තුලින් තමයි තමන්ව දකින්නේ. තමන් වහන්සේව දකින්නේ. ඉතින් එතකොට දැන් මේ විපස්සනාවක් වැඩෙන්න සතිපට්ඨානයක් අපි තුල වඩ වඩා ප්‍රගුණ වෙන්න ඔන්න ඔය දෙවැනි අවස්ථාවට තමයි යෝගාවචරයේ පිවිසෙන්නේ. එතනදී ආ අර ඉස්සර වගේ අපි තුමු බුදු පිළිමය ගාවම ඉඳගෙන කරන වැඩක් නෙමෙයි දැන් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තමන් තුල සාක්ෂාත් කිරීමක්. ධර්මයට අනුකූලවම ජීවත් වීමක්. ධර්මය තුලම ජීවත් වීමක් තමයි දැන් තියෙන්නේ. ඉතින් එතකොට අර කලින් කරපු දේවල් ටික ඔක්කොම කරන එකක් නැහැ. නමුත් ඊට වඩා ගැඹුරකින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වෙන එක වළක්වන්නත් බෑ. මොකද මේ තරම් ගැඹුරක්, මේ තරම් සොඳුරු දහමක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද කියලා ඒ දහම ප්‍රත්‍යක්ෂයක් හරහා දකින්නකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවන ගෞරවය, උන්වහන්සේ කෙරෙහි ඇතිවන කෘතවේදීත්වය, කෘතඥතාවය, ඒකේ ලොකු වෙනසක් තියෙනවා. ඇතිවන ශ්‍රද්ධාවේ ලොකු වෙනසක් තියෙනවා. ඒකට තමයි ඉතින් ප්‍රමුඛත්වය දෙන්න තියෙන්නේ.
ආවයි කියන්නේ දැන් මම ඉන්න තැන් සහ නැති තැන් වලදී දැන් අපි ගත්තොත් අපිට වේදනා කියන එක කොහොමද, ඒ කියන්නේ අපේ ආයතන නිසා සිතට වේදනා කියන එක කොහොමද දැනෙනවනේ? එතකොට වේදනා තියෙනවා. එතකොට සංඥා කියන එක කියන්නේ ඒක දැන් අපි ඇස් අරගෙන ඉන්නකොට කොම ආයතන සියල්ලම මේ ලෝකයට ගෙවුනවා. එතකොට ඒ සියල්ලම දැනෙන්නේ සිතාරා.
ඔව්.
එතකොට ඒ දැනීම කොහොමද විකටම පවතිනවද? නමුත් මේ වයින් යම් කිසි දෙයක් වෙන් කර ගැනීමක් කරන්නේ මම මධ්‍යහතුරු විතරයි. එතකොට අපි එහෙම ඉන්නකොට සංවිධාංශ එතකොට ඒ ස්වභාවය වම ඉන්නවා.
හරි.
එතකොට අපි වෙනක් යමක් කරන්න ඕනයි කියලා ඉවර වෙලා ඒකකට යොමු වෙන්නේ මම මුල් වීම නිසානේ.
ඒක හැමම කියන්නත් බෑ. ඒ කියන්නේ දැන් චේතනා පහළ වෙන්න අනිවාර්යයෙන්ම මම මුල් වී යුතුයිද කියලා ප්‍රශ්නයක් නැගෙනවා. දැන් හිතන්න දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දැන් ඊට පස්සේ ධර්මය දේශනා නොකර ඉන්න හිතා ගන්නවා. හැබැයි ඉතින් සාම්පතේ බ්‍රහ්මයාවිලා ආර්දනා කරනවා අනුකම්පා කළා මේ ලෝකේ කෙලෙස් අඩු පුජ්ජිදෝ ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ අය කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන්න කියලා ඉතින් ආරාධනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට දැන් ඊට පස්සේ අවුරුදු 45 තිස්සේ ඒ කරපු ශාසනික මෙහෙවරක් තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේක මේ මම මුල් වෙලාම නෙමෙයි. මේකේ හේතුඵල ධමයක් අනුව නැතනම් තමන් يعني මේ අවස්ථාවේදී තමන් වෙතට පැමිණි වගකීමක් ඉටු කිරීමක් වශයෙන් ඒ වගේ ඉතින් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මමත්වේ මුල් කරගෙනම වැඩක් කළ යුතුයි කියලා කියන්නත් අමාරුයි ඉතින්.
හැබැයි ස්වාමීන් අපි ගත්තොත් එහෙම නොමේ වුණොත් දැන් සිතට අවශ්‍යතාවයක් නැති කොහොමද චේතනාව පහල කරගන්නේ? දැන් අපි ගත්තොත් අපි දැන් මේ කය කියන එකක්
තියෙනවා.
චිත්ත කියන එකකුත් තියෙනවා. ඉතින් මේ එකකට එකක් ඒවයි සම්බන්ධතාවයක් තිබුණට දැන් කය නඩත්තු කරන්න අවශ්‍ය නම් එතකොට ඒ සඳහා තමයි අපි හිත ආධාර කරගන්නේ. හිතට අවශ්‍ය කැම බීම ටික සොයා ගන්න හන්ද මේ කටයුතු කරන්න. එතකොට මම එතකොට ඒක හිතෙන් ඒක මොකද අපේ වේදනාව දැනෙනවා. එතනදී බඩගින්නක් කියන එක දැනෙනවා. නමුත් මේ බඩගින්න කියන එක අපි දැන් මම තුලින් හඳුනාගෙන මේක බඩගින්නයි කියලා දැනගෙන ඉන්න එක නිසා නෙමෙයිද අපි එතකොට ආහාර සොයාගෙන ගිහිල්ලා ඒක ගන්න?
නෑ එතනද මම අවශ්‍ය නෑ. ඒක තමයි මේ කියන වෙන්නේ. කියන්නේ දැන් මේ පද්ධතිය දුවන්න මම අවශ්‍ය නැහැ. මමෙක්ගෙන් තොරව පද්ධතිය දුවන්න පුළුවන්. ඉතින් ඒකටකින් බුදුරජාණන් වහන්සේ පෙන්නන ගැඹුරත් ඒකම තමයි. කියන්නේ මේක මේ මමයා කියන එක අපි අලුතෙන් හදලා උඩින් දාගත්ත කෑල්ලක්. හැබැයි මේ කෑල්ල ගැලෙව්වා කියලා මෙහි ප්‍රශ්නයක් නැහැ. පද්ධතිය දුවනවා. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 තිස්සේ ඉතින් සම්පූර්ණ කටයුතු කරලා තියෙන්නේ මමෙක්ගෙන් තොරව. හැබැයි ඉතින් මම හිටියා මම දේශනා කළා කියලා වචන භාවිතා කරලා තිනවා. ඒ ඇවිල්ලා ව්‍යවහාර මාත්‍රයක් පමණයි. එහෙම නැතුව ඇතුලේ හදාගත්ත මමත්වයකින් නෙමෙයි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා කෙනෙක් අපිට මොන රහත් වෙලා. ඉතින් එතකොට ඉතින් මේ එතන يعني එතන වෙලා තියෙන අනිත් පැත්තට හිතන්න තියෙන බඳු ජීව මහත්තයා මෙතන මේ අපි අවිද්‍යාව නිසා හදපු මමෙක් නේ ඉන්නේ.
ඔව් එහෙම.
එතකොට අවිද්‍යාව දුරු වෙනවා නම් එතකොට මේ ඉන්න මම අයින් වීමක් නෙමෙයි තියෙන්නේ. අවිද්‍යාව අයින් වීම නිසා මම හැදීම අයින් වීමක් සිද්ධ වෙන්නේ. දැන් ඕක ඔය ප්‍රශ්නේ නගනවා ඇත්තටම බුදුරජාණන් වහන්සේගෙන්ම ප්‍රශ්නයක් නගනවා. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද? ඉන්නවද? එහෙම නැත්නම් නැද්ද? ඉන්නවද නැද්ද කියන මේ දෙකමද ඉන්නේත් නැති නැත්තේත් නැති තත්ත්වෙද තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ තථාගතයන් වහන්සේ කියලා කෙනෙක් පුජ්‍යලයක මේ ජීවත්ව ඉඳද්දිමත් එහෙම පුජ්‍යලයක වශයෙන් නැත්තම් කොහොමද මේ මරණින් මත්තේ එයාගේ ඉඳීමක් නැතිවීමක් ගැන කතා කරන්නේ. එතකොට මේ සත්‍යයේ පුජ්‍යලයක කියලා කියන්නේ අපි මේ අවිද්‍යාව නිසා හදාගත්ත ස්වභාවයක්. එතකොට මේ අපිටම කවුරු හරි නිවන් දැකීම තුලින් කරන්නේ රහත් වීම තුලින් කරන්නේ මේ ඉන්නා සත්‍යයක අවසන් වීමක් නෙමෙයි. ඉන්න මමෙක් අවසන් වීමක් නෙමෙයි. හිටපු මමෙක් අවසන් වීමක් නෙමෙයි. මේ මමෙක් කියලා ඉඳලා නැහැ මුලින්දම. අපි මේ හදාගත්ත මමෙක් ඉන්නේ. ආරෝපණය කරගත්ත මමෙක් ඉන්නේ. ඒකයිල මුලාවක්. ඒකයිල අවිද්‍යාව තුලින් හදපු මමෙක් මිසක් සත්‍ය වශයෙන් ලැබෙන මමෙක් සත්‍ය වශයෙන් ලැබෙන පුජ්‍යලේක් සත්වේක් නැති බව තමයි තේරුම් ගන්න තියෙන්නේ.
ඔව්. නමුත් මේ ස්වභාවය දැන් අපි හදාගෙද උපන්දාසේ ඉඳලා හදාගෙන ආපු දිසානේ කියේද දැන් අපි මේ ස්වභාවය නැතිව ඉන්න පුළුවන් බවක් දැන් ප්‍රත්‍යක්ෂ කරන් තියෙනවා.
අන්න හරි. ඔව්.
මෙතන තියෙන්නේ මේ ලෝකය ගත්තොත් මේක දැන් අය කියන එකයි මේ විශ්වයයි වෙනසක් හොයාගන්නත් බෑ. නමුත් මේ විශ්වයත් එක්ක අපි මේ භෞතික ලෝකයේ ඉන්නකොට මේ ආයතන කියලා දෙයක් දැන් අපේ කයේ තියෙනවානේ.
ඔව්.
එතකොට ඒවා ලෝකයේ තියෙන දේවල් එක්ක ඒකනි ස්පර්ශ වීම නිසා තමයි මේ අත්දැකීමක් තියෙනවා.
හරි.
එතකොට ඒක තමයි සිතට තියෙන මූලිකම දේ.
එතනින්
එහාට කරන දේවල් සියල්ලම මම මුල් වෙලානේ කරලා තියෙන්නේ. නැත්තම් ඒක ඒකද දැදී පොක්සේ අපි සංඥා ගොඩනගාගෙන හඳුනා ගැනීම කරගෙන අපි මේ භෞතික ලෝකයේ භාවිතා කරන වචන ඒක ඔක්කොම ඒ පස්සේ ආපුවත්
ඔව්
එතකොට අපි එතරම් මම කියන්නේ මේ ස්වභාවයෙන් අයිත් වෙලා හිටියොත් එතකොට තියෙන්නේ ওই පද්ධතිය. එතකොට මේ කය සහ හිත විතරයි.
ඔව් එහෙම කියතහැ. ඔව්.
එතකොට මම හදේ දැන් කය හා හිත විතරක් තියෙනවද? එතකොට කයට ආහාර ගන්න ඕන කියන එක හිත විසින් එහෙම එක වේදනාවක් විතරයිද දැනෙන්නේ?
හා ඔව්.
බඩේ වේදනාවක් තියෙනකොට වේදනාවක් විතරයි දැනෙන්නේ. එතකොට අපි අර පුරුද්දක් වශයෙන් මේ කය නඩත්තු කරද්ද ආහාර ගැනීමක් කල යුතුයි කියන එකක් අපි අනික් කරලා කරගෙන ආපු පුරුද්දට කිරීමක් එතකොට එතරම් වෙන්නේ
නැහැ. පුරුද්දටම කිරීමක් වඩා උවමනාවට කිරීමක් කියන්න පුළුවන්. කයේ උවමනාවක් තියෙනවා. කය නඩත්තු කරන්න බෑ ආහාර නොදී. දැන් එතකොට ඒ නිසා කයට වේදනාවක් දැනෙනවා ආහාර හිඟ වුණාම. එයාට ශක්තිය මදි වුණාම ඊට පස්සේ ආයෙත් සිග්නල් එකක් දෙනවා දැන් නම් ඉතින් පෙට්‍රල් ගහන්න කියලා. ඊට පස්සේ ඉතින් පෙට්‍රල් අඩු බව තේරුම් ගත්තට පස්සේ ඉතින් ආහාර ටිකක් දානවා.
එතකොට ස්වාමීන් වහන්සේ එතකොට මේ ක්‍රියාවලිය ඔක්කොම එතකොට දැන් රාතන් වහන්සේ කෙදෙන්නම් එතකොට ඒ ටික ඒ කියන්නේ විපාදාන කිරීමක්ද කල යුතුද කරනවා
නම් විතර. ඔව් එහෙම කියන්න පුළුවන්.
ඔව්.
ඒක තමයි දැන් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. රහතන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. මොකද ඉතින් කාය නඩත්තු කරන්න අවශ්‍යයි. නේද? ඔව්.
එතකොට ඒ වගේ කරනවා නම් එතකොට මේ කටයුතු ටික කරද්දී අපි සංකීර්ණ සීලය කොටසක්වත් එහෙම දෙයක් නෙමෙයි. එතකොට කල යුතු වෙලාව තියෙනවා. සාමාන්‍ය තාතන් වහන්සේලා ගත්තොත් එතකොට දවසේ ඒ කාලෙක ගිහිල්ලා දවසට එකතරයක් හරි එම පිටපාත ගිහිල්ලා ඒ අවශ්‍ය ආහාර අරගෙන එනවා. එතකොට අනිත් ඉන්න සෑම වෙලාවෙදීම එතකොට තමන්ගේ කය පිරිසිදු කර ගැනීම කියලා කියමුකෝ. එතකොට ඒවා කරන වැඩේ ක්‍රියාසිතා. එතකොට මේ සියලුම දේවල් මම මුල් වීමක් නැතුව එතකොට කාලසටහනකට අනුව කල යුතුයිද මේ ඉතුරු වැඩ කටයුතු ටික දවස පුරාවට කියන එක එතනදී කොහොමද ඒක තීරණය වෙන්නේ?
ඒකට
මේක කරන්න ඕන මේ වෙලාවට මේක කරන්න ඕන කියන එක වැඩේ කරනකොට ක්‍රියාසිතක් කියන එක හරි.
ඔව්.
නමුත් ඒක ආරම්භ කල යුතු දේ වෙලාව මේ වෙලාවට මේක කරන්න ඕන කියන එක එක්ක
කොහෙන්ද මට හිතෙනවා දැන් බුද්ධ චරිතය දිහා ආරම්භ බැලුවාම හිතා ගන්න වෙන්නේ බුදුරජාන් වහන්සේට නිකන් හරි අවස්ථානුකූලව ඒක කරනවා ගතියක් තියෙන. ලොකු ප්‍රී ප්ලෑනින් නැහැ. අවස්ථානුකූලව ඒ වැඩේ කරනවා. දැන් හිතන්න කවුරු හරි ආරාධනා කරනවා දැන් මෙතෙන්ට එන්න කියලා, වඩින්න කියලා. අවස්ථානුකූලව බලලා ඒ කටයුත්තේ නිරත වෙනවා. හැබැයි ඉතින් සාමාන්‍ය දල වශයෙන් කාලසටහනක් තිබිලා තියෙන බවකුත් පේනවා. මොකද දැන් රාත්‍රී කාලයේදී දෙවියන් එක්ක සාකච්ඡා පවත්වන්න දෙවියන්ට බණ කියන්න එහෙම වගේ වෙන් කරගෙන තියෙනවා. අනිත් උදේ කාලයේ අපි හිතමු පිණ්ඩපාතේ යන්න ඉතින් ඒ කටයුතු වල නිරත වෙලා තියෙනවා. හවස් කාලයේ භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරන්න නිරත වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතමු පැය දෙකක වගේ සුළු කාලයක් විවේකයෙන් ඉන්න අපි හිතමු නිදා ගන්න වෙන් කළා තියෙනවා. ඒ වගේ ඉතින් කතකින් කාලසටහනක් නැත්තේ නැහැ කියන්නත් බෑ. ඉතින් අර අපි වගේ ඕක අමෝරාවෙන් ගත ගතියක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. උන්වහන්සේලාත් ඉතින් ඒ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතේ ගත කරනවා ඇති. හැබැයි අපි තරම් අර පටලව ගත ගතිය නැතිව අමෝරාවෙන් ගත ගතියක් නැතිව බොහොම සහනශීලීව සාමකාමීව නිදහසේ ඒ කටයුතු කරනවා ඇති කියලා තමයි හිතා ගන්න වෙන්නේ.
එහෙම සාමාන්‍ය සංඥා වේදිත විරෝධය කියලා කියනවනේ. එතකොට මේ ස්වභාවයේ දෙක්ක එතකොට අපිට දැන් ඔය කියන විදිහට වේදනා කියන එක අනිවාර්යයෙන්ම ආයතන එක්ක
බැඳිලානේ තියෙන්නේ.
ඔව්. එතකොට ඊව පවතිනවානේ. නමුත් එතරම් වෙද්දී එතකොට සිත කියන ඒවට ඊව දැදීමක් තියෙනවා. නමුත්
මේ කිසිම දෙයක් ඔස්සේ හඳුරා ගැනීමක් නැහැ. නෑ ඔතන ඊට වඩා වෙනස් පැත්තකින් කියන්නේ බන්දු ජීව මහත්තයා සංඥා වේදිත නිරෝධය ගැන කියනවනම්. දැන් අපි සාමාන්‍ය මට්ටමේදී සංඥා වේදනා තියෙන්න පුළුවන් අර නමුත් බැඳීමක් ඇලීමක් නැහැ කියන්න පුළුවන්. නමුත් සංඥා වේදිත නිරෝධයේදී සම්පූර්ණයෙන්ම ආස්වාද ප්‍රසාර ක්‍රියාවලිය පවා නැවතිලා ආයතනවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය නැවතිලා හැබැයි ආයතන බොහොම ප්‍රකෘතියෙන් තියෙන තත්ත්වයක් ගැන තමයි විස්තර කරන්නේ.
එතකොට සමහරවිට ඒ ස්වභාවයේදී දැන් අපි හිතමුකෝ අස්තරක් ඉදවල ගහත ආලෝකයක් පේන්නේ කියන එකද කියන්නේ නැත්නම් ආලෝකයේ තිබුණට ශබ්ද ඇහෙනවා ශබ්ද කියනවා ශබ්ද වලින් අපි වෙන්කර හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ කියන එකද?
ඔව් ඒ වෙන්කර හඳුනා ගැනීමක් නොකර සිටීම උපාදාන නොකර සිටීම කියන එක සංඥා වේදන නිරෝධයට මෙහාදී කෙනෙක් කරනවානේ. නේද? ඒක නිකන් අපි දුමු සක්මනේකදීත් කෙනෙකුට වෙන්න පුළුවන්. නමුත් අතනදී තියෙන්නේ අර සමාධියකින් තව තව ලැබපු ගැඹුරු මට්ටමක් එක්ක වාසය කිරීමක් කියලා තමයි හිතන්න වෙන්නේ මට තේරෙන විදිහට. ඒ කියන්නේ එතන ගැඹුරු සමාධියක් එක්ක සංඥාවන් සහ වේදනාවන් නතර වීම තුළ හිතේ කායික ක්‍රියාකාරීත්වය ආසස් ප්‍රසස් ක්‍රියාවලිය පවා නතර වීමක් තුළ ලබන අමුතුම තත්ත්වයක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒක ගැන ඇත්තටම අත්දැකීම් නැති නිසා කියන්න දන්නේ නැහැ කියලා තමයි කියන්න වෙන්නේ.
ඔව්. ඒක සමාධි ස්වභාවය
අනිවාර්යෙන්ම නෑ, සමාධි ස්වභාවයක් තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තියක් කියලානේ කියන්නේ, සමාධි ස්වභාවයක් වශයෙන් තමයි හඳුන්වන්නේ.
එතකොට ඒක දැන් අපේ බොජ්ජංග ධර්ම සියල්ලම වැඩිලා බොජ්ජංග ඔස්සේ දැන් අපේ මමත්ව අයින් වෙලා ඔහොම ඉන්නකොට යන්නේ සිතට ආවේනික වූ විවේක ස්වභාවයක්
තියෙනවනේ.
එතකොට ඒ ස්වභාවය
ඒකද මේ සංඥා වේදිත නිරෝධය කියන්නේ කියලා නම් ගැටලු තියෙනවා. එහෙම කියන්න අමාරුයි. එහෙම කියන නම් අමාරුයි. මොකද දැන් සාමාන්‍ය අර්ථකථන වලට අනුව සංඥා වේදිත නිරෝධයට පත් වෙන්න ලොකු ගැඹුරු සමත අනුග්‍රහයකුත් අවශ්‍යයි. අඩුතරමින් ඒ කියන්නේ මේ අෂ්ට සමාපatti තියෙන්න ඕනේ කියනවා මේ අනිවාර්යෙන්ම සංඥා වේදිත නිරෝධයකට යන්න. ඊට පස්සේ විපස්සනා පැත්තෙන් අඩුතරමින් අනාගාමි වෙලාවත් ඉන්න ඕනේ කියනවා. එතකොට අපිට තේරෙනවා මේ කතා කරන්නේ වෙනත් ටිකක් වෙන පැත්තක්.
හොඳයි.
ඊළඟ දහම් ගැටළු ඥාන ප්‍රේරක විසිරපත් කරන්න පුළුවන්. ඔත්‍රය
යතනා වගේ. ඔව්.
මතහල තින් මේ විශ්නාව අද මගේ භාවනා ප්‍රශ්නෙට අහන්න ඉස්සු ප්‍රශ්නෙට දේශනාව අස්සේ මට උත්තරේ තපය ගන්න පුළුවන් නා.
ඔව්.
මම අහන්නේ දැන් මෙතන ඔබ වහන්සේ දේශනා කරේ මේක ක්‍රමානුකූල ප්‍රතිපත්ති ගොඩනැගීමක් විදිහට මම දැක්ක දේශනාව අරහා. කියන්නේ ඉන්දිය බල බවට පත් වෙන බල ගොච්ඡංග වෙලා ඊළඟට විද්‍යාවෝත්තරයට යන විදිහ.
හරි.
මට මම මේ මුල්ම එක ඉන්ද්‍රිය ධර්ම වල මත් සමනේ ඉන්ද්‍රිය සද්ධායින්දිය ගැන පොඩ්ඩක් අහගන්න උන ගහන්ටකින් සද්ධායින්දිය දිනු කරගන්න කොයි වගේ පියවරද ගන්න ඕනේ.
ඔව් දැන් සාමාන්‍යයෙන් ඉතින් ශ්‍රද්ධාව කියන එක මුලදී අපිට බුදුරජාන් වහන්සේ කෙරෙහි යම්කිසි ශ්‍රද්ධාවක් තියෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ මෙහෙමයි අවුරුදු ගානකට කලින් වැඩ වාසය කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ බඳු මේ මෙහෙම දර්ශනයක් දේශනා කළා තියෙනවා, සංඝ පිරිසක් හදලා තියෙනවා. එහෙම කියලා ඉතින් අර එම්බඳු පුජ්‍යල ස්වභාවයක් කෙරෙහි ඇතිවෙච්ච ශ්‍රද්ධාවක් තියෙන්න පුළුවන්. ඉතින් අද අපි ගැත්තරම කතා කළේ ඒකට එහා ගිහිල්ලා ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මය ටික ටික තමන් තුළ සාක්ෂාත් වෙන්න. එතකොට ඇති වෙන ශ්‍රද්ධාව හරිට වඩා වෙනස් කියන්න පුළුවන්. මුලදී ඇති වෙන ශ්‍රද්ධාව ඒ නිසා අපි මුලින් කියනවා අමූලිකා ශ්‍රද්ධා කියලා. ඒ තරම්ම පදනමක් සහිතව නෙමෙයි. ඒක නිකන් අතල අන්ධ භක්තියකින් ලබන ශ්‍රද්ධාවක් එතන තියෙනවා. නමුත් පස්සේ ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මය පරිශීලනය කිරීමෙන් ඒ ධර්මය තමන් තුළ සාක්ෂාත් කිරීමෙන් තමයි එහෙමනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නියමම ශ්‍රද්ධාවක් ආකාරවතී ශ්‍රද්ධාවක් පහළ වෙනවා කියලා කියන්නේ. මොකද එතකොට නිකන් අන්ධ භක්තියකින් කරන පිළිගැනීමක් නෙමෙයි. තමන්ම දැකලා තමන්ම සාක්ෂාත් කරගෙන තමන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඉතින් එතකොට ආයේ එතන තියෙන නොසැලෙන ශ්‍රද්ධාවක්. ඒ නිසා කෙනෙකුට ඉතින් අර සාමාන්‍ය මට්ටමේ ශ්‍රද්ධාව දිනු කරගන්න පුළුවන්. ඒ සාමාන්‍ය අපි දුමු මලක් පහනක් පූජා කළා, වන්දනා කළා. ඉතින් ඒ පැත්තේ ශ්‍රද්ධාවක් දිනු කරගත්තට වරදක් නැහැ. ඉතින් ඒක කිසි පාඩුවක් නැහැ. හැබැයි ඉතින් ගැඹුරු ශ්‍රද්ධාවක් කියන එක ප්‍රතිපදාව හරහා ධර්මයේ හරහා ගෙහිලා ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැකීම තුලින් තමයි ඇති කරගන්න කියලා කියන්නේ. දැන් උදාහරණයක් හොඳම උදාහරණය තමයි වක්කලී ස්වාමීන් වහන්සේගේ කතා ප්‍රවෘත්තිය. දැන් වක්කලී ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි උපරිම ශ්‍රද්ධාවකින් කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් බුදුරජාණන් වහන්සේව දකින්න හරිම කැමතියි. ඉතින් එතන තියෙන්නේ ඒ අර ධර්මයේ තුලින් දැකපු ගතියක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච ඒ ප්‍රේමයක්, ආලයක්, උන්වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච ගෞරවයක් එහෙම තියෙනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ වක්කලී මොකද්ද මේ කුණු කය දැකීමෙන් තියෙන ප්‍රයෝජනය? ඒ වෙනුවට වක්කලී කරන්න තියෙන මෙන්න මේ ධර්මය තුලින් මාව දකින්න. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලී මේ ධර්මය තුලින් මාව දකින්න ඕනේ කියලා තමයි අවවාද කරන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා බුදුරජාන් වහන්සේ මේ අපෙන් වැඳුම් පිඳුම් ලබන්න, වැඳුම් පිඳුම් ගන්න දරපු උත්සාහයක් මෙතන ඇත්තෙම නැහැ. උන්වහන්සේට උවමනා වෙලා තිබුණේ මේ තමන් වහන්සේ සාක්ෂාත් කරපු ධර්මය ලෝකයට දේශනා කළා. ඒ තමන් ගමන් කරපු පාරේම අනිත් පිරිසත් ගමන් කරලා ඒ ධර්මයේ සාක්ෂාත් කිරීම තුළින් තමන් වහන්සේ වගේම නිදහසක්, විමුක්තියක්, නිවනක් අවබෝධ කරගන්නීම තමයි ඉතින් යන්වීම තමයි ඉතින් මට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එතකොට ඉතින් ඇති වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි වෙනත් පැත්තක මේ ශ්‍රද්ධාවක්. මොකද මේ තරම් මේ තමන් ගැන විශේෂ දෙයක් නෙමෙයි මේ තමන් වහන්සේගේ ධර්මයට මේ තරම් මූලිකත්වය දීපු ගතිය. උන්වහන්සේත් ධර්මයේ තමයි ශාස්ත්‍රුත්වයේ තබාගෙන තියෙන්නේ. ඉතින් එතකොට ඒ බඳු ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් අපිට අනුගමනය කරන්න ලැබීම, අහන්න ලැබීම, උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරන්න ලැබීම කොයිතරම් කුසලයක්ද පිනක්ද කියලා අන්න එතකොට තමයි උන්වහන්සේ ගැන තව තව ශ්‍රද්ධාවක් වැඩි වෙන්නේ. ඒ නිසා ඒ බඳු පැත්තක් තමයි මට හිතෙන්නේ වටිනවයි කියලා.
ඥානියක්
ලැබෙනවා බුදුහාමුදුරුවෝ කියලා මට ප්‍රතිපදිනවා කියන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ධර්මය තුලින් අපි ධර්මය ටික ටික අපිට තේරෙන්න. ඉතින් මේ බඳු දහමක් දේශනා කරපු ශාස්ත්‍රූන් වහන්සේ කොයි වගේ තැනක ඉඳලාද මේ ධහම දේශනා කළේ කියලා නේද? අපිට නිකන් එහෙම හැඟීමක් පහළ වෙනවා.
ඔව්. ඔව්. ඒක හොඳට තේරෙනවා.
අන්න හරියට.
බුදුහාමුදුරුවෝ
කියන තරණයි. හොඳයි. හොඳයි.
ඊළඟට අහම් ගැදලුව සුරංගනීට දීපත් කරන්න පුළුවන්.
ඔව් ඇහෙනවා. පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙන්නේ හැබැයි. ඒක අර සිත ස්වභාවිකව එකෙන් අයින් වෙන්නේ නැත්නම් ඔය වගේ පොඩි උත්ප්‍රේරණයක් කරන එක වරදක් නෑ. ඒක ධර්මයේ මේ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. නේ තම්මම නේසෝ හමස්මි න මේසෝ අත්තා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මම නෙමෙයි, මේක මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා අර පොඩ්ඩක් මතක් කර දීමක් කරාට වරදක් නැහැ කියලා ඉතින් දේශනා කරලා තියෙනවා. මොකද්ද අන්තිමට කියපේක ආපහු කියන්න? ඒක ඉතින් තමන්ගේ අතේ තමයි තියෙන්නේ. දැන් අර දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අනුවත් කියා ගන්න වෙන්නේ ඒක ඉතින් අර අපිට මුලදී ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒකට යම් කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් ටික ටික ප්‍රගුණ කරන්න මේ වැඩේ ඉක්මනටම වේවි. මොකද අපි තුල යම් පුහුණුවක් දැන් තියෙනවා, අත්දැකීම් තියෙනවා, නුවණක් තියෙනවා. ඒතර ඉස්සර තරම් ඒවැ පැටලි ඉන්න එකක් නැහැ. බලපු ගමන් යාවි. හොඳයි. ඔව් ඒ සාත්තක සම්පජඤ්ඤ සම්මෝහ සම්පජඤ්ඤ ගෝචර සම්පජඤ්ඤ සප්පාය සම්පජඤ්ඤ කියලා හතරක් අට කතාවේදී සඳහන් කරනවා. ඒක බුදු දේශනාවේදී මට හම්බෙලා නැහැ. නමුත් අට කතාවේ ඔය වගේ පැති හතරක් කතා කරනවා. සාත්තක සම්පජඤ්ඤ කියලා අපි කරන්න හදන වැඩේ යහපත් දෙයක්ද අර්ථවත් දෙයක්ද කියලා සලකලා බලලා තමයි කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ ගෝචර සම්පජඤ්ඤ කියලා දැන් මේ කරන්න යන වැඩේදී මට සිහිය දිනු කරගන්න හම්බෙයිද සතර සතිපට්ඨානේ කටයුතු කරන්න පුළුවන්ද කියලා ඒ සතර සතිපට්ඨානේ හැසිරෙමින් තමයි කටයුතු කරන්න කියන්නේ. එක්ක කායानुපස්සනාවක වේදනානුපස්සනාවක චිත්තානුපස්සනාවක හැසිරෙමින් තමයි කටයුත්තේ නිරත වෙන්න කියන්නේ. ඒතර ඒ ගෝචර සම්පජඤ්ඤේ බලන්න කියලා කියනවා. ඊළඟට සප්පාය සම්පජඤ්ඤේ කියලා තමන්ට මේක ගැළපෙන වැඩක්ද මේ අනා වේලාව හොඳද මේ වෙලාවේදී කෙලස් ඇති වෙන්න පුළුවන්ද කියලා අන්නේ බඳු පැත්තකුත් බලන්න කියනවා. ඊට පස්සේ අසම්මෝහ සම්පජඤ්ඤේ කියලා ඉතින් ප්‍රඥාවට යම් පිටුවහලක් ලැබෙයිද මෙතන මේ සත්පුජ්ජල සංඥාවකින්ම යනවා වෙනුවට මෙතන යම් සී ගැඹුරක් අවබෝධ කර ගැනීමෙන් යන ගමනක් කියන මේ සාකච්ඡා වෙනවා. ඉතින් ඔය වගේ හතරක් පැති හතරක් අට කතාවේදී ඔය සම්පජඤ්ඤේ ගැන දේශනා කරලා තියෙනවා. මේ දේශනා මේ නැත්තම් ලියවිලා තියෙනවා. මං හිතන්නේ ලොකු සානාසගේ පොත්වල ඒක දීර්ඝව විස්තර කරලා ඇති මම මේ ඉතින් කෙටියෙන් මතක් කළේ. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටළුව සෝතාටි පිළිපස් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
දහම් පැහැදිලි කිරීමකට අවශ්‍යයි අවසරයි ස්වාමීන් වහන්සේ. අපේ likes, dislikes and expectations තියෙනවා. ඒක ධර්මයේ මාර්ගයෙන් කතා කරද්දී රාග, ద్వේෂ, මෝහ කියන දපුරවන්. එතකොට අපිට හේතුඵල නිසා සිදුවන සෑම දෙයක්ම ඒ likes, dislikes, expectations නැතුව අපිට එන විදිහට ඒක අධ්‍යක්ෂී ඒක එක්ස්පීරියන්ස් කරගෙන යන්නේකද නිරෝධ කරන්නේ කියන ගැටලුව මට ස්වාමීන් වහන්සේගෙන් අහන්න අවශ්‍යයි. ඒකද නිරෝධ කරනවා කියන්නේ?
නිරෝධ කරනවා කියලා එහෙම එකක් නෙමෙයි. ඇත්තම දැන් අපි ගාව තියෙන කැමැති වීම බලාපොරොත්තු මේවා හරහා සෑහෙන දුරකට තින් ආතතියක් ගොඩනගෙනවානේ. දැන් හිතලා අපි භාවනා කරනවා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. ඉතින් එතකොට ඒ සමහරලාට වැඩේ සිද්ධ වෙන වුණාම ඊපස්සෙන් හරි මානසික අසහනයක් ගොඩනගෙන්න පුළුවන්. ඉතින් මුල් කාලෙදී බලාපොරොත්තු නැත්තේත් නැහැ ඉතින්. එහෙම කරගෙන යනවා. හැබැයි ඉතින් පස්සේ කෙනෙක් විපස්සනාවක් වැඩෙන්න අර සිහිය පැවැත්වීම කියන එක નિરાයාසයෙන් සිද්ධ වෙන්න. එතකොට අර දත්මිටි කාගෙන කරන බලාපොරොත්තුවක් නෙමෙයි අර කරගෙන යෑමක් තියෙන්නේ. එතකොට මේක නිකන් ප්‍රතිපදාවක් වශයෙන් වැඩිමක් තියෙන්නේ. එදිනදා කටයුත්තක් වශයෙන් කිරීමක් තියෙන්නේ. ඉතින් එතකොට නිකන් අර භවනාව තමන් තුළට කාවැද්දීමක්, තමන් තුළම ක්‍රියාත්මක වීමක් තමයි තියෙන්නේ. එතකොට ඉතින් අර විශේෂ බලාපොරොත්තුවක් කියලාම නෙමෙයි. ඒක තමන්ගේ කාර්යයක් වශයෙන් කරනවා. තමන්ගේ යුතුයකමක් වශයෙන් කරනවා. බුද්ධෝපාස්ථානයක් වශයෙන්, බුද්ධ වතක් වශයෙන් කරගෙන යනවා. ඉතින් එතකොට අර ලොකු බලාපොරොත්තු නෑ එතකොට ඉතින්. සාමාන්‍ය ජීවිතයක් සරල ජීවිතයක් පවත්වනවා මහා ලොකු අපේක්ෂාවන් වලින් හිත හෙම්බත් වෙලා නැහැ හිත අපිටම මැඩ පැවැත් වෙලා නැහැ සරලව ජීවත් වෙනවා. ඉතින් එතකොට අපි ගාව ලොකු බලාපොරොත්තු තියෙනකොට ඉතින් ඒ තුලින් ආතතියක් ගොඩනැගෙන බව තමයි කෙනෙක් තේරුම් ගන්නෙ. දැන් ඒකනේ අදත් අපි කතා කරේ අර අපනිහිත විමුක්ෂය ගැන එහෙම කතා කරද්දී ඉතින් ඔය වගේ පැත්තක් තමයි තේරුම් ගන්න වෙන්නේ. මොකද දැන් කෙනෙක් බලාපොරොත්තු තැබීම තුළ ආසා කිරීම තුළ ලබන දුක එයා තේරුම් අරගන්නවා. තේරුම් අරගෙන තමයි ආසා නොකිරීම, බලාපොරොත්තු නොතැබීම, ඒ මොහොතේ ජීවත් වීම බලාපොරොත්තුනත් ඉස්සරහට ලැබෙන්නේ මේ බඳුම දුකක් කියලා තේරුම් ගැනීම. අන්න එතනින් තමයි ආසා කරන එක නවතින්නේ. එතනින් තමයි බලාපොරොත්තු තැබීම නවතින්නේ. එතනින් තමයි අන්න හිත නිදහස් වෙන්නේ. ඒක තමයි දෙවන කොටස වශයෙන් අපි අද සාකච්ඡා කළේ.
එතකොට
සමහරවිට
ඒකටද නිරෝධ කියන්නේ එහෙම නැත්නම්
ඒක නිදහස් කිරීමද? ඔව් දැන් නිරෝධ කියන වචනේ ඉතින් පැති කීපයක් ගන්න පුළුවන්. ඇති වෙලා නැති වෙලා යන එකේ උත්පාද නිරෝධ කියන එකේ ගත්තොත් ඇතිවීම කියන එක උත්පාදයක්, ඇතිවීම කියන එක සමුදයක්, නිරුද්ධ වී යාම කියන එක අවසන් වීම. ඉතින් ඒ විල සාමාන්‍ය සංස්කාරයන් ගැන අපි කතා කරද්දී සමුදය නිරෝධ කියලා පැත්තක් තින් සාකච්ඡා වෙනවා. නමුත් මෙතෙන්දී ඊට වඩා ගැඹුරක් තියෙනවා. දැන් එහෙම ඇති වෙලා නැති වෙලා යමින් තිබුණ ප්‍රවාහයක් අලුතෙන් හට ගැනීමක් නොවි තියෙනවා නම් ඉතින් අන්න එතකොට කියනවා අනුත්පාද නිරෝධයක් කියලා. අලුතෙන් හට ගැනීමක් නැතිකම නිසා බලපවත්වන නිරෝධයක්. ඉතින් එතන තියෙනවා ගැඹුරක්. එතනයිලා තියෙන්නේ අර නිකින් නිකම්ම නැතිවෙවි නැති හටගත්තු දේවල් නැතිවෙවි නැතිවෙවි යාම නෙමෙයි. හටගත්තු දේවල් නැති වෙලා ගිහිල්ලා අලුතෙන් පහළ වෙන දේවල් කෙරෙහි හිත එල්බ ගන්නෑ. හිත ඒව අල්ලන්නේ නැහැ. හිතට ඒව අරමුණු වෙන්නේ නැහැ. හිත ඒ නිරුද්ධ වූ ස්වභාවය තුළ බලපවත්වනවා. ඉතින් එතකොට අන්න කියන්න පුළුවන් නිරෝධයක් කියලා.
එහෙනම් සම්සේක තමයි මගේ තික් ප්‍රශ්නේ. හොඳ වහන්සේක හොඳට පැහැදිලි කෙරුවා.
හොඳයි හොඳයි.
සර්වන් සම්සයි මාසා.
හොඳයි.
ඊළඟට අහමු ගැටලුව කුලසිරි මහත්තයාට අසන්න පුළුවන්.
අවසරයි ස්වාමීනි.
ඔව්.
මේ මම යමක් දෙක තුනක් කැමති අර පොද උදේ අර මාත්මේ කතා කරපු කයතුමන ආහාර වර්ග කන්නේ වගේ ඒ සඳහා අවසර
හොඳයි හොඳයි. ඔව්.
අරහත් ඵලයකදී සහ අරහත් ඵල සමාපත්තියකදී ආහාර වර්ග හතරකින් කබලින්කා ආහාර විතරයි කයතුමන ගන්න ඒ වගේ පස්සාහාර මනෝචේතනා සහ විඥාන ආහාර වලින් මම තේරුම් ගත්ත විදිහට අරහත් ඵලයකදී ඒ තුන ඉවත් වෙලා තියෙන්නේ. එහෙමද ස්වාමීනි?
ඒක තමයි. දැන් ආහාර වර්ග හතරක් අතරම දේශනා කරනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. ඉතින් ඇත්තටම කබලින්කාර ආහාර ඇත්තටම මහත්කම වගේ කය නඩත්තු කරන්න උවමනා වෙනවා කබලින්කාර ආහාර. ස්පර්ශ ආයතන තමයි ආයතන හරහා ස්පර්ශ ආහාර තමයි මේ ආයතන හරහා අපි ස්පර්ශයන් ලැබමින් එක පැත්තකින් කියනවා නම් අරගන්න ආහාර. මනෝ සංචේතන ආහාර වලදී තියෙන්නේ අර චේතනා පවත්වමින් කර්ම රැස් කරමින් ක්‍රියා කරමින් අපි කරගෙන යන මේ කටයුතු මනෝ සංචේතන ආහාර වශයෙන් උදිනාට විඥාන ආහාර වලදී විඥාණය හැමතිස්සෙම නාම රූපයක් ඇසුරු කරමින් තියෙන තාක් විඥාන ආහාර තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් ඕකේ කබලින්කාර ආහාර කියන එකකින් අපිට තේරෙනවා කන බොන දේවල්. නමුත් අපි තු විඥාන ආහාරය ගත්තොත් ඉතින් ඒක ටික ටික අඩුවීමක් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි තුමු රහතන් වහන්සේ කෙනෙක් ඉතින් ඊට මෙහා මට්ටමකදී වුණා විඥාන නාම රූප අතර ඒ සම්බන්ධය බිඳ දැමෙන්න. දැන් විඥානේ නාම රූපයක පැටලෙන්නේ නැත්තම් ඉතින් එතකොට එතන නැහැ අර සාමාන්‍ය අபிසංකත විඥානයක්. එතන නැහැ සාමාන්‍යයෙන් සකස් වෙච්ච විශේෂයෙන් සකස් වෙච්ච නාම රූපයක් ඇසුරු කරන නාම රූපයක පැටලිච්ච නාම රූපයක් උපාදාන කරගත්ත විඥාන තත්ත්වයක් එතන නැහැ. ඉතින් එතකොට අන්න ඒ විඥාන ආහාර වල අහෝසි වීමක් එතන දැක ගන්න පුළුවන්. ඊළඟට දැන් අපි මනෝ සංචේතන ආහාර ගත්තොත් හිතන තියෙන්නේ අර සංස්කරණ හරහා ලබන ආහාරයක්. දැන් අර අපි කලින් කතා කරා වගේ හිතට යම්සේ අරමුණක් ආවහම අපි ඒ මත සංස්කරණ කරනවා. ඒ මත චේතනා පහළ කර ගන්නවා. ඒතර මනෝ සංචේතන ආහාරවල නැවැත්වීමක් තමයි එහෙමනම් මේ සංස්කරණවල නැවැත්වීමක් කියලා කියන්නේ. යම් අවස්ථාවක චේතනා පහළ කරන්නේ නැතිව සංස්කරණ කරන්නේ නැතිව හිත සංඛාර සමතේක වාසය කරනවා නම් එහෙමනම් එතන මනෝ සංචේතන ආහාරත් නැහැ. ඊට පස්සේ ස්පර්ශ ආහාර ගත්තොත් දැන් අපි ඇහෙන් රූපයක් දැකලා එතනදී අන්න ස්පර්ශයක් සිද්ධ වුණා. ඉතින් එතකොට අපි එතනින් අතර නොවි තව තව දිගට දිගට යනවා. අපිට ඒ ස්පර්ශයයි ස්පර්ශ නිරෝධයයි අමතක වෙලා සමායන ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි අතර අපි නිරන්තරයෙන් දෝලණයක ලක් වෙනවා ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කරන්නේ නැතුව. ඒක තමයි ওই මජ්ජේ සූත්‍රයේ දේශනා කරන්නේ. ඉතින් එතකොට දැන් අපි හිතන්න ගැඹුරෙන් නිවනක් සාක්ෂාත් කරද්දී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සලායතන නිරෝධයක්. ඒතර සලායතන නිරෝධය කියලා වගේ මට්ටමකදී ඉතින් ස්පර්ශයක් නැහැ කියලා තමයි ගන්න වෙන්නේ. ඉතින් එතකොට එහෙනම් ඒ ස්පර්ශ ආහාරයත් නැවතිලායි කියලා තමයි කියන්න වෙන්නේ.
බෝවිසුති ස්වාමීනි, ඒවගේම ස්වාමීනි අර මහවේදල සූත්‍රයේ සඳහන් වෙන වාසික උපපති අර අෂ්ට සමාපත්තීන් වලදී සංවේද වේදනා සංවේදිත
නිරෝධය.
අපගේම ඒකෙදී අකෝපය චේතෝ විමුක්තියකදී ධම්මතක පෞත්‍ර සූචිස්නා යන පරිදි නිරෝධ සමාපත්තියට සමවැදුණු ඒ චේතෝ විමුක්තරා ධම්මාසේ කියනකොට ඇත්තිය තියෙන්නේ ඔබ ඒ කියන්නේ කායි සිදුවන ආනාපාන සතියත් නැති වෙනවා නිරෝධ වෙනවා ඒ වගේම ඔබට සිදුවන විතක්ක ਵਿਚාරත් නිරෝධ වෙනවා චිත්තින් සිදුවන වේදනා සංඥා ටිකත් නිරෝධ වෙනවා කියලා තමයි මම මට වැටහෙන විදිහට
හරි
මම කියවල තියෙන්නේ
හරි
නමුත් ඒක වෙනස් වෙන්නේ මියගිය පුද්ගලයෙකුගේ ඊතරදී පාතම් වාසිකිනුගේ උෂ්ණත්වය හොඳා පවතිනවා ඒක නිසා ඔහු පාතම් වාසිකව තවමත් කාය ශක්තිය කියන්නේ
බට ජීවත් වෙන
විදිහට ජීවත් වෙනවා කියන එක
ඔබ වහන්සේ මේ කියන නෑ ඇත්ත ඒක තමයි මට ඒ කියන්නේ මේ ඔය මහා වේදල්ල සූත්‍රයේත් චූල වේදල්ල සූත්‍රවලත් ඔය කාරණේ සාකච්ඡා වෙනවා මොකද්ද මේ මියගිය පුජ්ජලයෙක්ගේ ශරීරයේත් නිරුත සමාපත්තියට සමවැදුණු පුජ්ජලයෙකුගේ අතර තියෙන වෙනස කියලා මේ දෙක සංසන්දනය කිරීමට ලක් කරනවා ඒ නිසා මේ ඒබඳු සාකච්ඡාවන් සිද්ධ වෙලා තියෙනවා ඉතින් මහත්යාගෙන හැරපාපු එක හොඳයි ඉතින් ඒබඳු දේවල් වලින් අපිට ඉතින් මේ දෙක අතර තියෙන වෙනස්කම් ඉතින් හඳුනා ගන්න පුළුවන්.
ඒක ඔව්.
හොඳයි. දරුවන් සන්නයි.
දරුවන්.
ඊළඟ දහම් ගැටලුව බුද්ධි රණවීරට ඉදපත් කරන්න පුළුවන්.
සමාවෙන්න ස්වාමීන් වහන්සේ අවසරයි. මම ආර පන්දිචිව මහත්තයා කියපු දෙයට වචනයක් එකතු කරාට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ?
හොඳයි හොඳයි.
ස්වාමීන් වහන්සේ දැන් අපි රෝගියෙක් සිහිය නැති කරලා ඒවාව මැෂින් එකකට හරි කරපුවාම එයා එතකොට හිතින් හිතලා කරන දේවල් නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට අපි ඔක්කොම ආහාර එහෙම එයාට පිටින් දෙන්නේ. එතකොට අර පරිවෘත්ති ක්‍රියාවේවත් ඔක්කොම හැබැයි සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව්.
එතකොට හිතලා කරන කිසිම දෙයක් නැහැ. නමුත් කයේ පැවැත්මට ඒ අවශ්‍ය සියල්ල සිද්ධ වෙනවා ඒක
උදාහරණයක් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මොකකටද උදාහරණයක්
වශයෙන් ගන්නෙ? කයේ පැවැත්මට ආහාර ගන්න එක දැන් පංචශ්‍රමතේ සන්නා දැකලා කරන්න ඕනෙමද කියලා.
නෑ ඒක තමයි. කය කියන එක නඩත්තු කරන්න ඉතින් උවමනා වෙනවා ආහාර. ඒක ඉතින් කය ඉල්ලනවා. ඉතින් ඉල්ලන නිසා දෙනවා. නැත්නම් ඉතින් කය නඩත්තු කරන්න බැහැනේ නේද? දැන් ඒ වගේමයි දැන් ඔය ડોක්ටර් කියනා වගේ දැන් හිත වැඩ කරන්නේ නැහැ කියනවට වඩා ඉතින් හිත අවිසක්ඤ්ඤ වෙලා තියෙනලාදී සිහිය නැති වෙලා තියෙද්දී ඉතින් කයට අර ටික දුන්නට ඉතින් කය අර කිව්වා වගේ පරිවෘත්ති ක්‍රියා ආහාරමේ ඔය ටික ඔක්කොම සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ කය පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ තුලින් නිරූපණය වෙනවා නේද?
එහෙමයි
සර්. ඔව්. ඔව්. හොඳයි හොඳයි. හොඳයි අපි අවසාන ප්‍රශ්නෙට යමුෙමු. ලක්ෂ්මන් කියලා මහත්මයෙක් අත උස්සලා තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න.
ඔව්.
මම මේ අර ලුණෙන් දෙවීම අන්ති ප්‍රමාණ්‍ය මායාව වගේ පොත් වගේ ලුවක් හිටියට මම තේරුම් ගන්න බැරුවා මම දෙලා. මුද කටිරුම් දෙම ස්වාමීන් වහන්සේගේ.
ඔව්.
ඒකෙන් සුතමේ වශයෙන් ඥානෙ චින්තකර්මයේ වශයෙන් පිරෙනවා මේක දෙක්ජ කරන බව
නාම
රූප විඥානීය කියලා නාම රූප බෙදෙන බව
හරි
එහෙනම් බලවම දැන් මම ආනපන සති කරනකොට මට හැමතිස්ස මතක් වෙන මේ මෙතනමව දැවටෙනවා නේද කියලා ඒ වගේම මම කැට මුස්ම කියලා මම ගන්න මේ වගේ හිතෙම ගන්න රූප සංඥාවක් කියලා
නෑ මහත්තයා ඔතන හැබැයි පටලෝ ගන්න එපා මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි භවනා කරද්දී මේ පොතේ දැනුම ඉස්සර කරගන්නේ නෑ එතන අපිට පොඩ්ඩක් වර්ධින තැනක් අපිට පොතේ දැනුම තියෙන්න පුළුවන් බණ අහලා තියෙන්න පුළුවන් ඒ තුලින් අපි එකතු කරගත්ත දැනුමක් තියෙන්න පුළුවන් නමුත් ඒකයිලා සුතමේ ඥානේ සිතාමේ ඥානය පමණයි අපි භාවනාමේ ඥානයකට තමයි භාවනා කරද්දී උත්සාහවන්ත වෙන්නේ ඒකයිවිල්ලා මේ ප්‍රත්‍යක්ෂයක් මත පද්දනම් මෙච්ච එකක් එතෙන්දී අපි අර පොතේ දැනුම ගාව ගන්න යන්නේ නැහැ ඒක ගාව ගන්න ගියොත් ඔක්කොම පැටලෙනවා අපි කරන්නේ ඍජුවම අත්දකින්න යන්නේ සතිය දිනු කරගෙන හිතේ ඒකාග්‍රතාවයක් හදාගෙන අපි අත්දකින්මින් යනවා හැබැයි ඒ අත්දකීම පස්සේ භාවනාවෙන් මිදුණට පස්සේ සංසන්දනය කළ බලන්න පුළුවන් පොතේ දැනුමත් එක්ක එතකොට අපි භවනා කරන අවස්ථාවේදී කිසිසේත්ම පොතේ දැනුම ගාව ගන්න එපා.
එහෙමයි ස්වාමීන් වහන්සේක මම කරන හැබැයි මට දැන් මේකත් තේරෙනවා. ඒ කියන්නේ දැන් අනපස්සති කරගෙන යනකොට ඉතින් ඉස්ලා දැන් නාම රූප වෙන රූප ධාතු සම්පූර්ණයෙන් ගෙවෙනකොට නාමක තමයි නාම ධර්ම තමයි වැඩි වෙන්නේ.
හරි.
පීති සුඛ ආරම වෙනවා. ඊට පස්සේ චේතනා පීති සුඛත් ඒ කියන්නේ වේදනාවත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරේ නාම ධර්ම වලට.
ඔව්.
ඒත් වේදනා අදු නාම වේදනා මේ සංසිත නාම පීති සුඛ කියලා චේතනා විතර චිත්ත විතරයි එතන මේ චිත්තෙන් සිතුවිලි තමයි උඩ දැන් බලන්න කියන උට වංශකීමේ සමාධි අඩු කරලා බලන්න කියලා.
ඔව්.
එතකොට එතකොට ඇත්තටම ඊළඟට අනිත්‍යන යනකොට එතකොට පේනවා මේ දැන් මම මේ ස්පරල්ලි මේ කැටි කියන යන්නේ මම නිතරම මේ මේක නිකන් මේ වෙනස් වීමකින් කියන්නේ ඇතිවක් නැතිවක් මම දිගටම කරගෙන යනවා. ඒ එම බලුවා මේකම එළියට ගියාම අතරම දැන් අර මේ කකුල ගෑනකොට චිත්‍රයක් ඇතිවීමක් මේ කකුල විලුඹේ ඉඳන් මේ ඇඟිලි වලට යනකොට ඒක නැත් ඇතිවීම රාශිය ගොඩක් තියෙනවා.
ඔව්.
ඉතින් ඒකම මට පේන්නේ මේ නිකන් මොන මිනිස්සේ වෙන මේ නිකන් මේ දවටිමක් කියලා තමයි එහෙමයි බම් මේක මේ කිව්වේ. ඉතින් මට හැබැයි තාම භාවනාවේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ලැබුණේ නැහැ. අර කටුකුලේ ස්වාමීන් වහන්සේගේ විදර්ශන උපදෙස් පොතේ නම් තියෙනවා මේ තදින් අයියෙන් මෙහෙ කරන්න කියලා. ඉස්සරව රූපයක් පටන් ගන්න ඊළඟට දැකීමක් පටන් ගන්න එක වෙලාවකට ඕක එයි කියලා. මට නම් තාම එහෙම දාසක් ආවේ නැහැ. වාසියකට මම පොතේ සදින්න පුළුවන්.
හොඳයි. අතන මුලදී අපි එමන්දු මෙනෙහි කිරීමක් කරාට මේ තරම් වරද්දක් නැහැ. මොකද අපි පොඩ්ඩක් ඉඳන් මතක් කරලා දෙනවා. හැබැයි දිගට කරන්න යද්දී එහෙම මෙනෙහි කිරීමක් නෙමෙයි කරන්නේ. අපි හොඳ සංසුන්ව බලාගෙන ඉන්නවා. සංතුන් නිරීක්ෂණය. ඇතුලේ කතාව සමනය කරගෙන හොඳ මධ්‍යස්ථ හිතක් ඇති කරගෙන හොඳට ඒ සංස්කාර ධර්මයට හිත එල්ල කරගෙන බලාගෙන ඉන්නවා එයා කොහොමද හැසිරෙන්නේ කියලා. ඉතින් එතකොට තමයි අපිට තේරෙන්නේ මෙයා හැසිරෙන ආකාරය දිහා දැකලා තමයි ප්‍රත්‍යක්ෂ නුවණක් අවදි වෙන්නේ. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. අර ඒකයි මම අර මුලින්ම කෙනෙකුට කිව්වේ අපි දේවල් දිහා දකිමින් අනිත්‍යයි කියකේ හිටියා කියලා නෙමෙයි මෙතෙන්දී නුවණක් වැඩෙන්නේ. අවශ්‍ය වෙන්නේ ඒගොල්ලන්ටම අපි අනිත්‍යතාවය පෙන්눔 කරන්න ඉඩ දෙන්න ඕනේ. උතර ඒගොල්ලොමයි කියලා දෙන්නේ. ඒගොල්ලොම හැසිරීම ඒගොල්ලන්ගේම හැසිරීම තුලින් ඒගොල්ලෝ අපිට පෙන්눔 කරනවා ඊළඟ තියෙන අනිත්‍ය ලක්ෂණය. ඒකයි නම් මුලදී සමහරලාට ඒ තරම් ගැඹුරින් පේන්නේත් නැහැ. මොකද අපිට තනි ඒකකයක් වශයෙන් මේක අහු වෙලා තියෙන්නේ. ඒකට එච්චර තේරෙන්නේත් නැහැ. නමුත් අර විදිහට හොඳට බලාගෙන ඉන්නකොට සතියට අමතරව සම්පජඤ්ඤය දිනුන වෙලා හිතන තනි වේදනාවක් නෙමෙයි දැන් ඔන්න වේදනා පොකුරක් තියෙන්නේ. ඒ වේදනා පොකුරේ තියෙන එක එක කුඩා කුඩා වේදනාවක් ඇතිලා නැතිලා යනවා. ඉතින් අන්න ඒ බඳු දර්ශනයක් කෙනෙකුට දකින්න පුළුවන් නම්. එතකොට මේ එක එක කුඩා කුඩා වේදනාවක් බොහොම සීග්‍රයෙන් ඇතිව නැතිව දිගට දිගට යනකොට අන්න එතකොට තේරෙනවා මෙතන දිගට පවතින වේදනාවක් නැහැ. දිගට තියෙනවා කියලා කියන්න පුළුවන් සැප වේදනාවක් නැහැ. දිගට තියෙනවායි කියලා කියන්න පුළුවන් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් නැහැ. මෙතන තියෙන හුදු අනිත්‍යතාවයක්. මේ නිරන්තරයෙන් අනිත්‍යත්වයෙන් පෙළීමක්. මේ බඳු වේදනා ස්වභාවයක් තුළ ආත්මීය ස්වභාවයක් නැහැ කියලා අන්න ඒ එතන තමයි ප්‍රත්‍යක්ෂ නුණක් අවදි වෙන්නේ. හොඳයි. හරි ප්‍රශ්නයක් නැහැ. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි එහෙනම් අදත් අපි පැයකුත් විනාඩි 5ක වගේ කාලයක් පැය දෙකකුත් විනාඩි 5ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ තුලින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදා හදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු